අපි ධර්මය දන්න පිරිසක් ඒ පැත්තෙන් මේක ටිකක් පැහැදිලි කරන්න කියලා. විශේෂයෙන් චිත්ත වීදි පැත්තෙන් මේක නදන අය ගණන් ගන්නත් එපා. මම මේ දන්න අය පොඩ්ඩක් ඒක කියලා අපි ඒකට අදාළ අවශ්‍ය දේ නම්
ඒක තියන්න
උත්සාහ කරන්න බලමු. ඒක මේ චිත්ත වීතිය කියලා කොටසක් අපි දැන් මේ ඉගෙන ගන්නයි ඉගෙන ගන්නවා. දැන් අපි ගොඩක් වෙලාවට මේ අභිධර්මයේ ඉගෙන ගන්න එක ටිකක් සරලව දීපු පොත් ටිකක් තියෙන අභිධර්මාන්ත සංග්‍රහය කියලා. අභිධර්මයේ නේ අභිධර්මයේ ලිහිල් කරලා විස්තර කරපු ටිකක්. දැන් අපි මම උදාහරණයක් විදිහට ගත්තොත් මම උපමා ගත්තානේ ලේනෙක් හැදුනේ කොහොමද? වතුරේ බල්ලෙක් හැදුනේ කොහොමද? ඒකට මේ දැන් ධර්මතාවයේ ගැඹුරු වුණාම මේක එකපාරට කිව්වට මේක තේරෙන්නේ නැහැ. අවිද්‍යාව කියන සංඛාර කියලා පටන් ගන්නවා නම් මේක හරි අමාරුයි තේරෙන්නේ. මේ අපි දැන් අර වගේ සරල දෙයක් කියලා කිව්වහම ඒක ටිකක් ග්‍රහණය කරන්න පහසු ගතියක් තියෙනා නේද? පාලි වචනයක් පාඩම් කළාට වඩා. හැබැයි ඒකේ අදහස දෙන්න අපිට ගන්න පුළුවන් නැත්නම් අපිට තේරෙන භාෂාවෙන් මේ උදාහරණ. ඔය වැඩේ ඒ කාලේ ඉඳන් ස්වාමීන් වහන්සේ කරනවා. එතකොට එතන පරිස්සම් වෙන්න ඕන. මේ අපිටත් ඒ උපමාවක්. ඒක සමහර වෙලාවට පිටකේන එක නෙවෙයි. මේ විස්තර කිරීම. හරි. ඒ විස්තර කිරීම හරි පරිස්සමෙන් ගන්නවා. ඒක බුද්ධ වචනේ නෙමෙයි. බුද්ධ වචනේ තේරුම් කරන්න අපි කරන උත්සාහය. මේ ලෝකිත අයිති දෙයකින් අපි අර අතන කියලා දෙන්නේ මේ වගේ දෙයක් කියලා ඒ දකින්න මනස සකස් කරන්න උදව් කරනවා. එහෙනම් අභිධර්මයෙන් කියන්නේ ධර්මයේ ගැඹුරම කොටස්. ඒ වගේම ධනම දකින්න අවශ්‍යම කොටස්. අභිධර්මයේ කියන සූත්‍රවල තියෙන අභිධර්මයේ ගැඹුරු ධර්මයේ ත්‍රිපිටකයේ තියෙන අභිධර්ම පිටකේ කියන කොටස තුනක්. විනය සූත්‍ර අභිධර්ම පිටක තුනක් තියෙනවා. එතකොට දැන් මේ ගැඹුරු දෙයක් එකපාරට ওই වචන ටික කියවල තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති වුණාම මොකද කරන්නේ? අර දැන් මං කළා වගේ ආරයට සාමාන්‍ය ආසෙක කරා. ටිකක් සරලව කරලා විස්තර කරනවා. හැබැයි ඒක නුවණින් හරන්නේ අපි පිටකේ කියවලා බලනවා මේ පිටකේ තියනවද නැද්ද. ඒක නැත්තම් මේක වැරදි කියලා අයින් කරන එක නෙවෙයි. මේක තේරුම් කරන්න ගත්තු මොකක් හරි විදිහක්. හැබැයි එතනදි පරිස්සම් කරන මේ විදිහ නෙවෙයි ගන්න. ඒකෙන් මතු කරන්න හදන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න. විශේෂයෙන් චිත්ත වීතිය කියන කොටසක් තියෙනවා. මේ හිතක් හැදෙන එක ඇතුලේ එක තව ටිකක් කඩලා දිග ආරිනවා. මේ කුඩා චිත්තක්ෂණ කියලා 17ක් හැදෙන හැටි දිවිපේතියක් ගැන කියනවා. දැන් කටපාඩම් නැහැත් ඇති. මේ අපේ භවංග සිත කියලා එකෙන් පටන් ගන්න. මේ ඊළඟට උඩ පොට්ටක් චලනය. දැන් අපි සද්දේ ඇහිලා ඔය දැනගත්තා කියන එක ඇතුලේ ඉන්නේ මොකක්ද කියන එක තව කඩලා විස්තර කරන්න ඕනේ. ඒකට මේ නිදාගෙන ඉන්න තිත කියලා හිතමුකෝ. එයාට පොඩ්ඩක් පොඩි තට්ටුවක් දානවා කවුරු හරි. තට්ටුව දාපු ගතියට ඇහෙන්නේ නැහැ. මේ පොඩි චලනයක් දෙනවා. ඊට පස්සේ පොඩ්ඩක් කවුද? පොඩ්ඩක්. තාම ඇහැරිලා නැහැ. හද ඊළඟට නිින්ද කැදෙනවා නේද? අනේ බවන්ගේ දැන් උපච්චේ ඔයාලා ගෙදරින් බලන්න පැච්චි ඈ නින්ද පොඩ්ඩක් හෙල්ලුවා ඊට පස්සේ නින්ද කැඩුනා නින්ද කැඩුනා කියන්නේ දැන් ඇහැරෙනවා නේද ඔව් ඊට පස්සේ කවුද කවුද මොකද කියලා දැන් මොනවා හොයන්න ගන්නවා නේද එතකොට නෑ ඊට පස්සේ කවුද මේ කතා කරන්නේ කියන එක දැනගන්නවා ඒක දැනගන්නේ දැන් ඇහෙන්ද කනෙන්ද නාසයෙන්ද මොකෙන්ද හිතේ ඉන්නදක පංචද්වාර ආවච්ච ඇහැද කනද මොකද්ද කියලා හොයාගන්න ඕනේ ආ මේ කනේ තමයි එන්නේ මාව හෙවිලි පංචද්වාර ආවච්චන කියලා එක පැත්තකින් යනවා මනසෙන් තව පැත්තකින් වැඩි යම මම විස්තර කරන්න ඊළඟට දැන් එතකොට ඒකට අදාළ විඥානය උපදිනවා නේ චක්කු විඥාන ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට සංපත් වෙන සම්පීරණ සම්පත් තව ඒකේ කැඩි තුනක් තියෙනවා සම්පටිච්චන සම්පීරණ වත්තර. ඒ කියන්නේ දැන් මොන අසත්‍යයක් ගැටුණා දැන් කණෙන් සෝත විඥාණයෙන් නම් දැන් ගැටුනේ රූපය නෙමෙයි සත්‍යයක් කියලා දැන ගඳ සුවඳක් නෙමෙයි. සත්‍යයෙන් නිකන් ගැටුණා පටිච්චුනේ නේද? පටිච්චුනේ සම්පටිච්ච. ඊළඟට තීරණය කරනවා මෙන්න එහෙම දෙයක්. සම්පේ යනවා. තීරණය කරනවා. ඊළඟට ඒක ඒ තීරණේ හරි කියලා නම් දැන් බාර ගන්නවා. ඒකත් ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ දෙයනගෙන ඔන්න දැන් මේ හිත දැනව තමයි. දැන් බල්ලා වතුරේ බල්ලක් කියන්නේ මූ මගේ මේ මගේ කෑම ටික කන්නේ. දැන් මේ මාවල් වලින් මගේ ප්‍රදේශය අල්ලගන්න ඇවිල්ලා දැන් ඔන්න දැන් පුරන්නන්නේ හිතනවා නේ. එතකොට ඔන්න තව අලුත් චේතනා එලා අලුත් අලුත් දේවල් කරනවා පුරනවා. එතකොට ඒවා අලුත් කර්ම වෙනවා. කර්ම වලට වෙන කියන්නේ ජවන් කියන හතක් ජවන්සේ හතක් ඔක්කොම එකතු කරගම 17යි නේ පටන් ගත්ත දැන් ඉතින් මේ එක හිතක් හැදෙන හැටි තව විස්තරණය කළා දිගේරිය හරි ඔබ තේරුම් ගන්න මේක පිටකේ නේ එකක් නේ අර පිටකේ සිද්ධිය විස්තර කරන්න ගියපක් තමයි ඔය කතන්දරේ කියවලා බලන්න අභිධර්ම පිටකේ කොහෙවත් නැහැ චිත්ත විදි. අභිධර්ම පිටක කොටසක් තියෙනවද කරගන්න. තා ඒක චිත්ත විදි කතා නැහැ. තියෙනවා නම් ඔයාලා කියන්න. ඔය තියෙන්නේ ඒක විස්තර කරන්න කියලා. දැන් ඒකෙන් තේරුම් ගන්න මම මුල කතාව කිව්වේ ඒක. දහම් කරුණක් විස්තර කරන විදි තියෙනවා. ඒකෙදි ගත්ත දේවල් තියෙනවා. එතකොට අපි විස්තර කිරීම බොහොම පරිස්සමින් ගන්නවා අර මුලයකට තේරුම් ගන්නයි මේ විස්තර කිරීම තියෙන්නේ පිටකේ තේරුම් ගන්න කරමු විස්තරයට පිටකේට මුත්තන දීපන් ඒක කියන කරුණ ගන්නවා හරි අතන මම දැන් තවත් පැත්තක් මේ අභිධර්මයේ අදාළ පිළිස්සර අභිධර්මයේ ඉගෙන ගන්න එපා කියන්නේ මට අවශ්‍ය ප්‍රමාණයෙන් කොහෙලා තියෙනවා ඉගෙන ගන්න තියෙනවා හැබැයි ඒකේ දැනම හොයාගන්න එක මුළු පිටකෙම අපිට කොටස් කීපයකට වෙන් කරනවා නේද? රූප, චිත්ත, චෛතසික, සංඛාර. ඒ හතර ගත්තෝ ඒ ආයෙ දෙනවා සංකතයි අසංකතයි. දැන් මෙතන ඉඳලා ඔයාලා තේරුම් ගන්න වචන ටික අන්තර් කරනවා. සංකත කියන්නේ මොනවද? හේතුපත්‍යයන්ගෙන් සකස්. ඉබේ බලන්නේ නැහැ.
හේතුපත්‍යයන්ගෙන් හටගත් ඒවට කියනවා සංකත කියලා.
සකස් වන දේවල්. එතකොට මේ සංකත ධර්ම වලට අර කියපු හතරෙන් ආදායිත රූප චිත්ත කායික රූප කියනකොට දැන් තමන්ගේ ශරීරයේ රූපයක් නේ රේන හතරේ ඉන්න බලලා රූපේ අපි දන්න රූපය නැත්නම් රූපේ දේවතාවල රූපේ පණ රූපේ යන මැද රූප තියෙන ඒ රූප ගැන විස්තර කරන කොටසක් ඒක තව කඩලා වුණා නම් අට විසි රූප කියලා නේද 28කට බෙදලා විස්තර කරන්න පුළුවන් ඊළඟට චිත්ත කියන කොටස හිත් ගාන මෙච්චර සිත් කියන ඒ චෛතසික චිත්ත කියන සිත් කියන අසෝ නමයක් තියෙනවා ඒක තව ටිකක් දිග ඇරලා ඒක තමයි සිත් සිත් ඒක විස්තර කරන්න නෑ ඒක යටි ඒ චිත්තය දෙනවා තව ගති ටිකක් ඒකට කියනවා චෛතසික කසිතක තියෙනවා චෛතසික කොට ඒක තමයි අර 50 ඒ ඔක්කොම ඒ හැබැයි ඒ ඔක්කොම තියෙන්නේ චිත්තක තියෙන චෛතසික කීයක් තියෙනවා ඒ ඔය ටික වර්ග කරලා තියෙනවා තමයි නෑ ඉගෙන ගන්න පාඩම් කර ගන්න ඒක වැඩක් අපි ඒ ටික දැනගන්න මොකටද? අනේ තමයි මට හිතෙන්නේ. දැන් ඔය සංකත ධර්ම ටිකක් තියෙනවා. අනාත්ම රූප චිත්ත රසි මුල් ලෝකෙම තියන්නේ ඔය ටික. අපි දන්න ලෝකයක් තියෙනවා නම් ඔය ලෝකෙ විස්තර කරන්න තව විදිහක්. ඔය ලෝකෙ රූප කියලා කොටසක් තියෙනවා, චිත්ත කියලා කොටසක් තියෙනවා, ඒකයිද කියලා කොටසක් තියෙනවා. දැන් අපිට අවශ්‍ය මොකද්ද? නිවන හොයාගන්නන්නේ. දැනට දෙන්නේ නිවනක් කියලා දෙයක් තියෙනවා. එතකොට අන්නේ නිවනට කියනවා අභිධර්මයේදී අසංකතයි කියලා. හැබැයි මතක තියාගන්න නිවන නිවන විදිහට දැනගන්න දවසකුත් තියෙනවා. අපි දැනට නිවන කියලා හිතාගෙන ඉන්නේ කවුද? අපි දැන් නිවන කියලා යම් කිසි අදහසක් තියෙනවනේ නිවන මේ වගේ කියලා. හරි. ඒකට බුදුරජාණන් වහන්සේ දෙන්නවා මේ පු탁්‍යණය නිවන කියලා දෙයක් මඤ්ඤණා කරනවා කියන එක. ඒ කියන මූල පරිගයය සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ පළවෙනි සූත්‍රය මූල පරිගයය සූත්‍රය. මේ සාමාන්‍ය කෙනා නිවන නිවන කියලා මඤ්ඤණා කරනවා. මඤ්ඤණා වෙනම මඤ්ඤණා මොකක්ද කියලා. නිවන විතරක් නෙවෙයි. දැන් තිස්සක් තලයක් කතා කරනවා නේ අපිට ගිහින් උපදින්නේ නේද? භූමි 31ක් කියනවා. ඒක දෙක ප්‍රධාන වශයෙන් කාම භූමි, රූප භූමි, අරූප භූමි. කාම භූමි කියනකොට මොනවද? නාම සරෝගේ කාම භූමි. ඒක නාම කාම. සතර අපාය කාම. ඒකට කාම භූමි කියන්නේ. පංචකාම හරි කරා. ඇයි පංචකාමයේ තියෙන්නේ? ආයතන පහ. ආයතන පහ. අනනාසේ දිව ශරීරයේ ආරම්භ කරන්න පුළුවන් දේවල් තියනවා කියලා පිළිගන්න මට්ටම තමයි කාමෝ. නැහැ දැන් පුළුවන් රූප තියෙනවා, කණෙන් අහන්න පුළුවන් ශබ්ද තියෙනවා. නේද? ලෝකේ දැක්කේ දේවල් ලෝකයක් තියෙනවා. ඒ ලෝකේ අපි මේ පහෙන් අත්දකින්න පුළුවන් හින්දා ඒ භූමියට කියනවා කාම භූමිය. ඒකට අපි අහලා තියෙන කාම භූමිය තමයි දැන් මනුස්ස ලෝකේ කාම භූමිය. දිව්‍ය ලෝකේ කාම භූමිය. සතර පාය කාම භූමිය. යන්න තමයි දෙන්නට එක කාම භූමිය. ඒ කාම භූමිය කියන්නේ මේ ආයතන පහයි මනසයි ඔක්කොම තියෙන ආයතන හය. ආයතන හයම ගන්න අරමුණු තියෙන තැන. අරමුණු හොඳද නැද්ද කියන එක වෙන කතාවක්. ආයතන හය අරමුණු ගන්න පුළුවන් භූමියට කියන කාම භූමිය කියලා. ඊළඟට ඔබ ටිකක් දැන් දිව්‍ය ලෝකෙත් ඉක්මවාගෙන බ්‍රහ්ම ලෝක මට්ටම් කියනවා. බ්‍රහ්ම ලෝකෙ ජාති දෙකක් තියෙනවා. රූපාවචරයි අරූපාවචරයි. රූප භූමිය අරූප භූමිය කියලා එකක දෙනවා. රූප භූමිය වෙනකොට දැන් ආයතන 6ම නැහැ. 6න් කීපයක් අඩු වෙනවා. මොනවාද අඩු වෙන්නේ? හිත තියන ආයතනයක් හිතන දෙයක් නැහැ. ඒ 5න් කීපයක් අඩු වෙනවා. මොනවාද අඩු වෙන්නේ? නාසයයි දිවයි 6යි. රූප භූමියේදී නාසය දිව කය කියන ආයතන තුන උපදින්නේ. ඒ කියන්නේ ඉවෙන් ගන්න අරමුණු පිටිටන්නේ. දැන් ඩොක්මෙන්ට් එක කය දෙවියන්ට වගේවත් සියුම් කයක්වත් නැහැ. කාය ආයතනේ වැඩ කරන්නේ නැහැ. දිව කෑම වේ රස හොවා යන්න ඕන නැහැ ඩොක්මෙන්ට්. දෙවියන් අන්නේ බලතුරු කරේ කපලා තියනවා නෙමෙයි. ඩොක්මෙන්ට් එක තියනවද? නැහැ. මගේ බලතුරු ගැටි තියනවද?
නැහැ.
දෙවියන් විතරයි ඩොක්මෙන්ට් දෙවියන් විශ්වාස මේගොල්ලන්ට දෙවියන්. ඒක තමයි සුමද බලන්න. ඒ ආයතනේ නෑ. ආයතනේ නෑ. ජීව ආයතනේ නෑ. මන ආයතනේ. මන සෝරි මන ආයතනේ. ධාන කය දිව නාසය. ඒකම නෑ. ඒතුන් දෙක තමයි තියෙන්නේ. අනයි ඇහැයි මනස. රූපාවචර මට්ටමට යනකොට ආයතන තුනක් වෙයි. අනයි හැයි මනස. කාම භූමියේ 6ම තියෙනවා, රූප භූමියේ 3යි. අරූප භූමිය වෙනකොට මනස විතරයි. කයත් නැහැ, කාය නැහැ, නැහැ මන. මන නැතෙන විතරයි එක දෙන අරූප විතර මතක්. හරි. ඉතින් ඕක දැන් ඔයගොල්ලන් ජීවත් වෙ ඉදීමත් දකින්න පුළුවන් මොනවා කළොත්ද? ධ්‍යානයට රූපාවචර ධ්‍යානයට රූපාවචර බ්‍රහ්මලෝකේ මට අහන්න අරූපාවචර ධ්‍යාන වැඩිව ඈ කවි ඔව් ඒක විස්තර කරලා තියෙනවා කවි සිතන්නේ තකාලේ තිබමලෝ සතරකිනේ ඔය විස්තර කරලා තියෙන්නේ එතකොට මේ සංසාරේ අපිට ගෙනින් උපදින්න පුළුවන්. උපදින්නේ කවුද? සතර යන සත්වය. බුදු කෙනෙක් වෙන්නන්නේ උපදින හැටිද? නිකන් කියන්නේ නූපදින්න. උපදින් නැති ගැතියන. නේ? ඒ නෝයේ පල ටික තියෙනවා නම් උපදින්න තැන් තියෙනවා නම් උපදින්න. ඒ වයින් එතර වුණා. ඒ වයි පමාදීව උපදින්න. නිර්වාණ කියලා තව තැනක් තියෙනා නෙමෙයි. ඔය ඔය 31 පිටින්න හේතු නැහැ. ඒක මම තේරුම් ගන්න. දැන් අපි දැන් කාම භූමියේ ආයතන 6නේ. දැන් ධානයක් වැඩිවා කියන සමාධිය වෙනවා. එතකොට රූපාවචරණට්ටනේදී දැන් අර තුනක් උපදින්නේ නැහැ. අරූපාවචර මට්ටමේදී පහක්ම උපදින්නේ නැහැ. මන විතරයි උපදින්නේ. එහෙනම් ඒවා උපදිලා තියෙන්නේ. ඒවා තියෙන හින්දාද තමන්ගේ මොකක් හරි කෙලස් මට්ටමක්
තියෙනවා.
කෙලස් යටපත් කිරීම තුළනේ ජීවත් වෙද්දී මේ මහතේම කරන්න ඒකෙත් එළියට ගිහින් වෙනස් කරනවා නෙවෙයි තමන්ගේ හිතනේ වෙනස් කරන්නේ නේ ධ්‍යානයකට සමවෙද්දී. එහෙනම් කෙලස් මතයි ආයතන උපදිනවා. දැන් ඒ නිසා තමයි මේ කෙලස් ටික එකපත් වුණා. මේවා මේ කෙලස් වලට අදාළ ආයතන ටික පිටින්. දැන් රක්ම මට්ටම කියන්නේ කෙලස් හොඳට උතුණු. ධ්‍යානයකට සමාධියකට සමවදින්න එක විවිච්ඡ කාමයේ විවිච්ඡ කුසලයේ ඒ වගේ වෙන වෙනමයි සමාධි ධ්‍යාන මට්ටම් කියන්නේ. ඉතින් මේක මම නිකන් කිව්වේ ඔකත් ඉතින් කොතේ තියෙන මොකක්ද ඔය දැනගත්ත එක නම් ගිහින් බලන්න නෙමෙයි නේ. ධ්‍යාන මට්ටම නැත්තම්. වැඩිවත් ගිහින් බලන්න පුළුවන්. සම්පත් දැකින්න පුළුවන්. එතකොට අපි හාරලා තියෙන ආසිත තවසයෙන්ම භාවනා කරන්න ගියා දිවි ලෝකේ නේ. ඉතින් කොහමද ඔබ දිනකට දිවි ලෝකේ හිටියන්නේ භාවනා කරන්නේ? ගෙලියන් කොලාහලයේ දැන් තමයි මේ පන්දහට ආවෙ මොකද කියලා බෝසත් මුදලක් වුණා කියලා දැනගෙන ඔන්න මනස රොක්කා. ඉතින් එහෙමයි හිටියා. මට මොකක්ද කියන්නේ? ඒක කියා තියෙනවා නේ. මේ හිත දිනු කිරීම තුළ. එතකොට මේ ධ්‍යාන වැඩිීමේ හැකියාවක් තිබුණා බුදුහාම කියන කාරණේ. අලාරකාලා ධ්‍යාන හතක් වෙලවනේ. චතරම් පුතාට කරුපරිච. හැබැයි මේ 37 තලෙන් මිදෙන්න හැකියාව ලැබුණේ නැහැ. දහම හැමෝමනේ.
මම හිතේ.
මට යන්න තැනක් ඉතුරු වුණා නේ.
කෙලෙස් අදුමර.
එතකොට දැන් මොන්න ලෝකයා සාමාන්‍ය ලෝකයා දන්න දැන් ලෝක ගොඩක් තියෙනවා නේද 37 තලෙ. කාම භූමියේ රූප භූමිය අරූප භූමිය. ඒකට බුදු කෙනෙක් දැන් ඕක සර්වඥතා ඥාණයෙන් දැකලා මේවයි ලක්ෂණ ටික විස්තර කරනවා. උතුම් ලෝක ධාතුම විස්තර කරනවා. මොකද ඒවා තියෙනවා කියලා අද්දකින මට්ටමක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට කියන ඔය අද්දකින රූපේ නෙමෙයි මේවා. ඒක බෙදලා පෙන්නනවා. ඒවා අද්දකින් දෙයගෙන හිත් ටික මෙන්න මේ වගේ එකේ තියෙන චරිතයකට යනවා. එතකොට මම අර මුලින්ම කිව්වේ ඔවා සංකත ධර්මනේ. ඒක ප්‍රත්‍යක්ෂ රසයන ටික විස්තර කරනවා. හැබැයි ඒ ටික නිවනවත් නිවන මාර්ගේවත් නෙවෙයි. ඒක තේරුම් ගන්න. ඉන්න කියන්නේ අසංකත ධර්මයක්. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා දැන් අර කියන අසංකත කෙරුවට මේ සාමාන්‍ය කෙනා නිවන කියලා දෙකුත් මඤ්ඤණා කරනවා. සාමාන්‍ය කෙනා 31 තලයකුත් මඤ්ඤණා කරනවා. ඒ එක එක තල වෙන වෙනම පෙන්නනවා මේ මුල පරියය සූත්‍රය. මෙන්න මේ මනුස්ස ලෝකයේ එකක් පෘථග්ජනයා මඤ්ඤණා කරනවා. රහතන් වහන්සේට මඤ්ඤණා වෙන්නේ නැහැ. ශේක පුජ්‍යලය මා මඤ්ඤති මඤ්ඤණාවේ නිදෙන්න උත්සාහ කරනවා. කියනවා ඒ මුකුත් නොදන්න දහමක් තේරුම් ගන්න නැති කෙනා නේ පුතග්ජනයා කියන්නේ. එයා කියන්නේ සම්මාදිටියට ඇවිල්ලා නැහැ. එයා මේ ලෝකේ එක එක ලෝකේ දිව්‍ය ලෝකේ කියලා එකක් මඤ්ඤණා කරනවා. මනුස්ස ලෝකේ කියලා එකක් මඤ්ඤණා කරනවා. අපාය කියලා ඒ ටිකක් මඤ්ඤණා කරනවා. ඈ රූපාවචර මට්ටමට ගේන කෙනා බ්‍රහ්ම ලෝකෙට මඤ්ඤණා කරනවා. රූපාවචර මේවා එතකොට මේ කෙලෙස් වලින් හදන ලෝකට ඒ ලෝකෙ හැටි විස්තර කරනවා. ඒ ඒවයි අය ප්‍රශ්න අහනකොට ඒ ලෝකෙ ගතික කොහොම විස්තර කරනවා. ඊළඟට ඒ ලෝක වලින් ඉතර වෙන හැටි තමයි බුදු කෙනෙක් කියනවා. ඒක බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකයයි ලෝක සමුදයයි ලෝක නිරෝධයයි මා දකින්න. හැබැයි සාමාන්‍ය කෙනා ඔබ දකින්න හදන්නේ බාහිරින්. බාහිරින් කොච්චර හිතුවත් ඔය ඇත්ත හොයාගන්න බැහැ. හරි. මේ ලෝකයේ ලෝක සම්මුතිය නිරෝධය මාර්ගයේ තමන් තුලින් හොයන්න කියන එක තියෙනවා රෝහිතස්ස සූත්‍රයේ නේ. දැන් අන්නයි මූලික ටික තේරුම් ගන්න අභිධර්මයේ කරන්නේ මොකක්ද කියන එක හිතා ගන්න පුළුවන්. රූපේ පටල විඳලා විස්තර කරනවා රූපයක් ගැන මේ අපි ගන්න සේරම ටික එතන. කෙනෙකුට දැන ගන්න පුළුවන් රූපයක් ගැන සේරම ටික තියෙනවා. ඒක තමයි අටවිසි රූපය. ඊළඟට දැන් කෙනෙක් හැදෙන හිත් තියෙනවානේ. ඒ හැදෙන හිත් සේරම ටික උතන වර්ග කරනවා තියෙනවා. ඒවා යෙන්න පුළුවන් චෛතසික ටික සේරම විස්තර කරනවා. බැයි ওই ටික දැන ගැනීම නිවනවත් නිවන් මාර්ගෙ නිවිදියට තේරුම් ගන්න. බුදු කෙනෙක් දේශනා කරන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍යනේ. පටිච්ච සමුප්පාදයනේ. කියන්නේ පටිච්ච සමුප්පාදයක් උදාහරණ දෙකක්. නේ? ධර්ම දෙකක් බුදු කෙනෙක්. ඒකට මේ බුදු කෙනෙක් පළවෙනි ධර්ම දේශනා වෙදී හතරවෙනි ධර්ම දේශනාව ධම්මචක්කය සූත්‍රය ධම්මචක්කපවත්තන සූත්‍රය කියන්නේ කියනවා මේ දුක්ඛාරය සත්‍ය කියලා කක් අවබෝධ කරනවා. මේක පෙරණැසු විරුද්ධාත්ම තමයි බුද්දේ අනන සූත්‍රයේ සූත්‍රය. ඉතින් දුක්ඛාරය සත්‍යන්ති මේ ඒක සත්‍යක් ආකාර තුනකින් ගානේ ඔය හතර දොළොස් ආකාරකින් අවබෝධ වුණා නේද? දුක්ඛාරය සත්‍ය ඒක තේරුම් ගන්න ඕන නිදි තුනකුත් සත්‍ය ඥානය එතකොට දැන් ඒක වර්ග කිරීම නෙමෙයි මම මේ බලන්න කියන්නේ. මේ දුක්ඛාරය සත්‍ය කියන එක උබ්බේ අනුසුතේ සුදානයි. එකක් කියන්නේ දෙරණ මාසෙ දියුදා කවුද මේ අහලා නැත්තේ එළියක් රක්මේ පාරේ මිනිස්සේ කිසියම්ම කෙනෙක් දෙරණ මාසෙ දියුදා හමක් මේ අවුරුදු කරා මතකද යාළුවා දුක්ඛාරය සත්‍යය කියනකොට අපි දුක දන්නවා කියනකොට හරියන්නේ නැහැ. සිද්ධාර්ථ කුමාරයා දැනගෙන හිටියේ දුක නෙමෙයි බුදු වෙනකොට අවබෝධ වෙන්නේ. ඒක වුණා පෙර හපු එක. සම්ප්‍රෝධේශනා කරන්නේ පෙර නොසුන් විරු. ඒක මේ දුක හරියට නැහැ නේකයි කියලා අවබෝධ වෙනවා. සිතරදීම තවාරය. දුක ආර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය, මාර්ගය ආර්ය සත්‍ය කියලා හතරම කියන මේ එක එක පෙර නොසුන් එතකොට ඒකක්වත් මතක තියාගෙන අපි දන්න එකක් නෙවෙයි. ඒකයි මේක බුදු කෙනෙක්ගෙන්ම අහගන්න. බුදු දහමින් නෑ බුදු කෙනෙක් දේශනා කළේ නැත්නම් ඒක හිතා ගන්නවා බැහැ. දෙවේ දුප්පල් සමුදය නිරෝධය ඔය හතර දැනගත්තොත් දුක්ඛේ ඥාන සමුදය ඥාන නිරෝධේ ඥාන මග්ගේ විවන්දනා කරනවානේ දුක්ඛේ ඥාන බුද්ධ ඥාන දුක්ඛ සමුදය ඥාන බුද්ධ ඥාන බුදුන් කරන්නේ ඒක තිබා. දැන් ඔබ මට ඇති වෙන්න කියලා නෙමෙයි කියන්නේ නේද? බුදුන් කරා ඇති වෙන්න. බුදුහාම දුරෙන් අරකට පටන් උදාහරණ දෙනවා දුක්ඛේ ඥාන සමුදය ඥාන නිරෝධේ ඥාන මග්ගේ ඥාන අයං උච්චති සම්මා දිට්ඨි. මෙන්න මේකට කියනවා සම්මා දිට්ඨි කියලා. දුක්ඛේ ඥානේ සමුදය ඥානේ නිරෝධේ ඥානේ මග්ගේ ඥානේ පහළ වුණත් අන්න ඒකට කියනවා සම්මා දිට්ඨි කියලා. දැන් අපි ඒක බුදුහාමුදුරන්ට දීලා වන්දනා කර කර ඉන්නවා. ඒක බුදුහාමුදුරට ඇති නැහැ. බුදුහාමුදුරගෙන ඔයකට ඇති වුණත් සම්මා දිට්ඨි සම්මාදිට්ඨිය ඇතිවෙන්නේ මොකක්ද? මාර්ගයේදී. අරිෂ්ඨාංගික මාර්ගය. සම්මාදිට්ඨිය නැත්නම් මාර්ගයක් පිරෙන්න බැහැ නේද? මේ තමයි අහන්න ඕන, විමසන්න ඕන මොකටද? අනුගාණි සම්මාදිට්ඨිය ඇති කරගන්න. ඒක තමයි මම අර මුලින් කිව්වේ අර කිඹසෝතාපන්න කියල. සම්මාදිට්ඨිය ඇතිවෙන්න තමයි මාර්ගයක් උපදින්නේ. සමාධිය නැත්නම් මාර්ගයට වැටෙන්න විදිහ නැහැ. පිළිසෙන්න බෑ. ඒ ඇහැරෙන එක ලෝකෙටයි කියන්නේ. ලෝකෙ නතර නුඹට ගන්න. ඔය කියන සම්මාදිට්ඨිය ඇති කරගන්න. ඒකට අපි යමක් විමසනකොට හතිස්සම බලන්න ඕන නැත්නම් දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධේ ඥාන, මග්ගේ ඥාන කියන අතර තියෙනවද නැත්නම් සම්මාදිට්ඨිය නැහැ. ඒ කරන වැඩේ ලෝකෙට අයිති කියලා. ලෝකෙින් එතර වෙන එක නෙවෙයි. හරි. ඒකම තව පැත්තකින් කිව්වොත් අපිට තේරෙන භාෂාවෙන් දැන් අර බල්ලා විශ්වාස කරනවානේ හිතේ බල්ලෙක් ඉන්නවා කියන්නේ. ඒකට ඇත්තට අනදීන බල්ලෙක් ඉන්නවාගේ මානසිකත්වයක නේ. දැඩිව විශ්වාස කරනවානේ. දැන් එයාට හිතෙනවා මේ බල්ලා ගැන පොඩ්ඩක් පරීක්ෂණය කරන්න කොහෙද බලන්න. එතකොට කොහෙන විදි තියෙනවා නේ? දැන් මෝ සැර බල්ලෙක්ද හොරෙක්ද? දැන් අපි කවුරුහරි චෙක් කරගමු. මෙයා හොරෙක්ද දන්නේ නැහැ. හොඳ කෙනෙක්ද දන්නේ නැහැ. සිල්වත් කෙනෙක්ද දන්නේ නැහැ. ඔතන ආවද දැන් කවුරු හරි එනකොට නිකන් හිතෙනවනේ. දැන් කොහොමද කොහෙද බලන්න? මම අපි දැන් යාලි ටික දාලා එක්ක කවුරු හරි යාළුවෙක් ඉන්නවා අහලා බලනවා කියන කාරණාවක් කොහොමද? නේද? ඒක විදි. ඒකට පොයි. දැන් මේ පොයන විදිහ මොනවද පොයන විදිහ කියලා කියවා. ඔය හොයන විදිහ ලෝකෙට ඇවිත් ඉඳ නැහැ. ලෝකෙට ඒකට උදාහරණ දෙන්නවා ලෝකෙට ඇවිත් හොයන විදිහට තියෙනවා. ලෝකෙන් එතර වෙන කොයින විදිහට තියෙනවා. සම්මාදිට්ඨි දෙකක් වෙනවා. ලෝකෙට ඇවිත් සම්මාදිට්ඨි දෙකක් වෙනවා. සම්මාදිට්ඨිය නැතුව නෙමෙයි. ඒ සම්මාදිට්ඨිය නේද අරිෂ්ඨාංගික මාර්ගෙකු තියෙනවා. ඒක ලෝකෙට. ඒක ඒ සම්මාදිට්ඨිය ගොඩක් වෙලාවට අර තීන්පල්. කියන කම්මස්සගත සම්මාදිට්ඨිය. කර්මඵලදාය. මේ දෙකලොත් හොඳයි මේ දෙකලොත් නරකයි කියන මට්ටමෙන් හොයාගෙන යන්න පුළුවන්. එතකොට ඒකෙන් ඇත්තටම දැන් සතර පාය යන එක අඩු කරගන්න පුළුවන් සුගතිගාමී වෙන්න හැකියාව තියෙනවා. ඒක පවුන කර පින් කරන්න ගියාම සුගති එක්ක යන්න හැකියාව තියෙනවා නේද? සුගති කියන්නේ මොනවද? සතර ආයරෙන්නේ ඉතුරු ලෝකේ කරන තිස්සේ නේද? මනස ලෝකේ හරි දිවි ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ ඉතහක් ඒකත් කියන්නේ කැමති නේ අපිට ඒකටට යන්න ඕනනම් කම්මස්සගත සම්මාදිට්ඨිය ඇති කරගෙන පවට බය ඇති කරගෙන පින හොඳයි කියන කෙනා ඒවා කරගෙන යන්න. ඒක බුද්ධ දේශනා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. නැහැ දුකයි කියන එක මම පැත්තකින් වෙන්නේ. මම ඉතින් ඉස්සරහට සමහර තැන් වල උපත හොයි කියලා. එහෙම එකක් නැහැ. මට ඊයේ පෙරේද මම අර පොල් ගෙඩියත් එකින් හැමද කෙනෙක් කියලා වුණා නේද සරේ මම හමුදුර කෙනෙක් හම්බ වුණා. ඒ හමුදුරුවෝ කියනවා උන්වහන්සේ ප්‍රාර්ථනා කරන්නේ මේ උපපාතික උත්පත්තියක් කියලා. උපපාතික ඔය ප්‍රතිඥ ප්‍රාර්ථනයකට පෙර උපදිනවා. කී උදාහරණකින් මම කියුවා ඒක හොඳයි. ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වේ උපදින්න ප්‍රාර්ථනා කරන්න උපපාතිකව උපදින හැටි නවත්තන්න. ඒ නුවණින් මම කතා කියන්නේ ඒක තමයි ප්‍රාර්ථනා කරන වැඩ අපිට ප්‍රශ්නයක් නැහැ. අපි බුදුදහමෙන් ප්‍රයෝජනය ගන්න බුදුදහම බුදු කෙනෙක් දේශනා කරන මොකක්ද? උපදුමක් දුකයි කියන තැනින් දැන් මට නිකන් හිතුණා ඉතින් මේ ලෝකපාතික උත්පත්තියත් අව බුදු කෙනෙක් පහළ වුණ කාලෙකනේ වෙන්නේ. ඒක නෑ උපදිනවා කියන්නේ ඒ වෙනකම් කීසරයක් උපදින්න
වෙන්නේ.
ඒ උපපාතිකයේ උපතට කලින් තව කීසරයක් උපදින්න වෙන්නේ. ඒක මම හිතන්නේ. ඒ හැඳුරු විවේචනය කරන්නේ නෑ. හිතන හැටි දනමම වරනවා නේද? එතකොට අපි දැන් ආර්ය පරිශ්‍රණය කියන්නේ ඒකයි විද්‍යාත්මකව ඒ පරිශ්‍රණය ගියේ බුද්ධාගම දුනාට පස්සේ ආර්ය පරිශ්‍රණ සම්පූර්ණ දේශනා කරනවා. අපි ජාති ජරා ව්‍යාධි මරණ ඒවා ඒ දුක දැකලා විසඳුම හැක්කේ ඒවා නැති ස්වභාවයක්. ඒ නිසයි දැනගත්තේ මෙන්න මේ ධ්‍යාන වැඩුවට තාම ජාති ජරා ව්‍යාධි මරණ ඉක්මවල නැහැ. එහෙනම් මේක දෙවි කියලා බුද්ධත්වයේ ලබන කම්ම මේ බුද්ධත්වයේ කියලා ප්‍රකාශ කරේ නැහැ. මොකද ඉන්නේ යටි ජරා වැඩි ගන්න තියෙන තරම් දීන්නේ. මේ තේර ඉක්මවා යන විදිය. හැබැයි මේ හොයන කාලේ මතක තියාගන්න චතුරාර්ය සත්‍ය අවබෝධය තිබුණද නැද්ද? නැහැ. සතර පෙර නිමිති දකිනකොට දුක අවබෝධ කළාද? අවබෝධ කරලා සංඥා ඇති කරගෙන හිටිය දුක්ඛ සමුදය. එයා නිකියා දු. එතකොට ඒ දුක පෙරනවැසු විරුද්ධවක්ද බුදු කෙනෙක් අවබෝධ කරගන්න. ඒ සාමාන්‍ය කෙනා දැනගෙන හිටියා. එතකොට අපිට සාමාන්‍ය මනසට වැටෙන දෙකුත් තියෙනවා. සාමාන්‍ය මනසේ වහන ලෝකයේ ඉතලට නම් අන්න පුළුවන් අය වැටෙන මට්ටම. හැබැයි එකයි ආර්ය සත්‍යය අතර මහා පරතරයක් තියෙනවා. හරි. දැන් ඔය සම්මා දිට්ඨිය තියෙනකොට ඥාන හතරක් තියෙන්න ඕන. ඉතින් හරි බයයි නේද අපිට එකක්වත් ලබා ගන්න බැරි වහතරක් තියෙනවා. හැබැයි පොඩි වාසියකුත් තියෙනවා. මොකද එක ඥානයක් ආවොත් හතරම එතන තියෙනවා. එහෙම එකක් තියෙනවා. දුක්ඛේ ඥානක් ආවොත් අනිවාර්යයෙන් සමුදය ඥාන, නිරෝධ ඥාන, මග්ගේ ඥාන තියෙනවා. නැත්නම් සමුදය ඥාන ආවොත් දුක්ඛේ ඥාන, නිරෝධේ, මග්ගේ ඥාන එතන තියෙනවා. නිරෝධේ ඥාන ආවොත් අනිවාර්යයෙන් දුක්ඛේ ඥාන, නිරෝධේ ඥාන, මග්ගේ ඥාන තියෙනවා. මග්ගේ ඥාන ආවොත් අනාරේ තුනක් එක්කම ඒවා එකක්වත් පෙරපසු නොවි එකට හට ගන්න. හට ගත්තොත් ඒකට කියනවා සම්මා දිට්ඨිය. එකක් හරි අඩු වුණොත් තේරුම් ගන්න හතරම නැහැ. දැන් එක ඥානයක් හරි අඩුනම් ඒකෙන් තේරුම් ගන්න හතරම නැහැ. ඒක ඥානයක් තව හතරම එතන තියෙනවා. එතන සම්මා දිට්ඨිය තියෙනවද නැද්ද කියන එක. ලෝකෙන් ලෝකිතයි කියලා කන්නේ ලෝකෙන් ඉතින් එහෙනම් අපි මේ ධර්ම ලැබුණ වෙලාවක ඉන්නව නේද? ඒක තමයි ධර්මයෙන් ගන්නකොට අඩුම ප්‍රයෝජන. ක්ෂණ සම්පත්තියෙන් ගන්න තියෙන ප්‍රයෝජනයක් ගත්තා කියන්න පුළුවන් සම්මාදිටිය දිගට. හරි. එයා අනිවාර්යෙන් මැරෙන කලින් සෝවන්න වෙනවා. ඒක එයා දන්න ආර්ය මාර්ගය මොකක්ද කියලා. ඒ කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. සමාධිය තුළ මග්ගේ ඥාන තියෙනවා. ඒක වෙනකින් අහන්න ඕනේ නෑ. ඥානෙ තියෙනවා. දැන් අපි ඥානෙ නැති ඉඳලා ඉතින් අහන්නේ නේද? ඒ ඥානෙ පාවුණා කියන්නේ අපි අහන්න දෙයක් නෑ. ඒක පැහැදිලි. සරණේ මට්ටමට එන්න තමයි මේ ධර්මයක් කපලා ගන්න පුළුවන් අඩුම ප්‍රයෝජනෙ. ගත්තා කියනවා. එතකොට දැන් අර අහපු ප්‍රශ්නෙට ආවොත් දැන් මම ওই චිත්ත රීතිය විස්තර කරන එක දෙයක් නැහැ. මම දැන් අර දැන් ඉරදාන කතාවයි මේ චිත්ත රීතියයි දාලා දැන් අපේ පුරුද්දක් තියෙනවා. අපි දැන් මොනවා අපි දැනගත්තාම ඒකෙන්ම ඒකටම ගැලපෙනවා. දැන් ඉතින් මම ඔබට කරපාවලා තමයි කරන්නේ. ඒ හැමෝගෙම හැටි දැන් තමයි මේ භාවනාව කරන අන්තිම වෙනවදනවා කවුද කිව්වොත් මේකට ගැලපෙනවා. ගැලපෙනවා. හැටි අපේ තියෙන ගතිය. එතකොට මේ අපේ තියෙන ගති ටිකක් අඳුරගන්නවා. වාට මේ හැමෝම ඒ ගතියේ ඉන්නේ. ඒ දන්න එකට ගැලපෙනවා නම් හරි. දැනට දහම් කියනවා හරි අහලා
තියෙනවා.
මේ තේරුම් ගන්න ඕන අපි දහම හොයනවා හරි කියනවා. හොයන්න ඕන විදිහක් ඔයනේ කියන්නේ මම හොයනවානේ. ඇයි හම්බ නොවෙන්නේ කියන දන්නේ. තේරුම් ගන්න. හම්බ නොවෙන්නේ මේ අපි දන්න එකට ගලප. ඔව්. අපි දන්න දෙයට ගලපන්න යන ගතිය තමයි තියෙන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ කියනවා මේ ලෝකයා දන්න දෙයක්. ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනයට පුරුදු. මොස ධර්මයන් කියනවා. මේ ලෝකයාට ඇත්ත ආරදේශයෙන් බුදු කැන්ඩිඩේෂන් නම. එහෙනම් අපි දහම දකින්නවා කියන්නේ අපි දැනගෙන හිටිය එක බොරුයි කියලා දකින්න දැක්සටම මතකද කියලා දහම දකින්න බුදුමන් දේශනා අපි දන්න දේ හරි කියන්න කියන දහම දහම හිමිදෙක්ට දහම තමයි චෙක් කරගන්න ඉන්නේ අය අපි දන්නේ රූපෙට අයිති කියන්නේ අපි දන්නේ ඒක බොරුයි කියලා ආර්යදර්ශනයේදී කියන රාග දර්ශනයේ තේකෝන චක්කරි තන්හි එක දුර. දැන් මම අපි උදාහරණයක් දැම්මා. දැන් අර බල්ලා වතුර බල්ලෙක් ඉන්නවා කියලා හිතාගෙන බල්ලා ගැන විස්තර ටිකක් කියනවා නෝ සිල්වත් බල්ලෙක්ද හොයෙද්ද මගේ කෑම කන්නව දරෝ මේව ටිකක් නේ. ඌ හිතන්නේ නෑ ඒක ඇත්ත කියලා. හද ඇත්ත අවබෝධ වෙනකොට ඒක බොරුයි කියලා කියනවනේ. අනේ එතනයි ඇත්ත. ඊළඟට අපි හිතමු දැන් ඔබ භාවනා කරන බලයක් නම් දැන් ඔය දැන් ඔය ශරීරයක් තියෙනනේ බලන්නේ පරිමාණකයක් එක තියෙනවා නේද? එතකොට මොකක්ද කරන්න කියන්නේ දෙදේශිකම භාවනා. ඔය බලලා හිතලා තියෙන්නේ කෙස්කොමිය තත්ත්වෙ මේ අපි පිළිගොඩයි කියන දයස් ප්‍රයම් පාරයි. භාවනා කරන්න ඒ භාවනාව කරලා ඌ හිතනවා නැතව ටිකක් තේරුම් ගන්නකොට අපි ඉස්සෙල්ලා හිතපේක පොඩු දැන්ද දන්නේ නැද්ද කියලා. නේද? අද බල්ලෙක් නෙමෙයි මේන්නේ. කොටස් තුනක්. කොටස් 32. ආ දැන් මම ඇත්ත දන්නවා කියලා ඌ හිතනවා. ඒක නේද? ඒක නේද? එහෙනම් ඉතින් මේක එතන අර ඒකයි මේකම. ඊළඟට ඌ තව ටිකක් ධර්මයේ ඉගෙනගෙන ධාතු මනසිකාරය කරනවා. ඒ ස්වාමීය දර්ශනේ එහෙම දෙයක් නෑ. අතන තියෙන්නේ පටලිය අපෝතේ කියුවා සුද්ධාස්තකය. රූප කලාප දුක් හේවයි චිත්තක්ෂණ 17යි ආයසය කියනවා නේ තියෙනවා. එහෙනම් දැන් අර බල්ලා දිහා බලාගෙන දැන් මෙහෙ කරනවා. ඒ බල්ලා හෙදිලා තියෙන්නේ එහෙනම් මේ රූප කලාප දුක් හේවයි කියලා වෙන් කරන්න බෑ. පටලිය අපෝතේ කියුවා ඒක තියෙන්නේ. මේක ආයසය කියලා තියෙනවා නේ තියෙනවා. කියනවා. මෙනෙහි කරන්න පුළුවන් නේ අපිට පුළුවන් ශරීරයක් දිහා බලගෙන මෙනෙහි කරන්න. මම බලලාගෙන හිටපෙ ඉන්නවා. ඇත්ත අවබෝධ වෙන්න ඒක තමයි. ඒක කරන වැඩේ. ඇත්ත අවබෝධ ස්වභාවය අවබෝධ වෙයිද? නැහැ. ඇයි? ආම රූපේ පිළියරන් එක ගැන පරීක්ෂණේ බාහිරින් නේද කරන්නේ. දැන් ඉඳේ ඉන්න බල්ලා පිළියරගෙන ඌ ගැදුන හැටිනේ හොයාගෙන යන්නේ. ඒ හැදුන හැටි හොයාගෙන යන්න කියලා බුදුහාමුදුරුවෝ කියනවා. හැබැයි කොහෙන විදිහට කියනවා මේ ඔය සමුදේ කොහෙන්ද වරන්න ඕන? තමයි. ඒකේ බාහිරින් හොයන තාක්කල් ඇත්ත වෙන්නේ නැහැ. අනේ මූලික ගහන් කරුණු ටික ඔයෙදී එතකොට අපිට අපේ අදුව හැබැයි අරනික කරන්න කියලා තියෙනවා නේද? ඒත් මේ මාර්ගයේ තියෙනවා පූර්ව ප්‍රතිපදාව කියලා කොටසක් තියෙනවා ආර්ය ප්‍රතිපදාව කියලා කොටසක් තියෙනවා. ආර්ය ප්‍රතිපදාවට එන්න පූර්ව ප්‍රතිපදාව උදව් වෙනවා. ඒක ආශාරීයයක් තියෙනවා අපේ ස්වාමීන් වහන්සේ. මේවා මෙහෙම පිළිකුලයි උනත් ඒ බලන්නේ කී උදව්වක්. උදව් නැතුව හැබැයි දැන් රවටෙන්න හොඳ නෑ. හොඳ නම් ආරේ මාර්ගයට ආවා කියන්නේ. මේක ටිකෙන් ටික ගැඹුරට යන්න තියෙන දහම. ආරේ මාර්ගයට ආවම හැම තැනකම කියලා දෙනවා. නොගැලපෙන එක තැනක්වත් තියෙන්න බෑ. හරි දැන් කරන වැඩේට කලින් දැන් මේ කොහෙද විදිය. දැන් ඔක කිව්වත් අපි ගලපන්න ඕන අර මූලික කරුණු ටිකට. ඒ ටිකට ගලපෙනවා නම් හරි. මේ මූලික කරුණු මොනවාද? චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය, ලෝකේ තමන් තුලයි ලෝකයේ සංග්‍රහ නිරෝධය මාර්ගය. මොනවට ගැලපෙන්න ඕනේ? ගැලපෙන්නේ නැත්නම් ඒක ආර්ය දර්ශනය වෙන්නේ. ඊළඟට මේක සම්මාදිට්ඨිය තිබුණා නම් ඒකට ගැලපෙන්නත් ඕනේ. චතුරාර්ය සත්‍ය කියන්නේ ඒ සත්‍ය ඥානය. දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධ ඥාන, මුක්ති ඥාන. මේකට කියනවා සම්මාදිට්ඨිය. ඒ ඥාන හතර නැත්නම් ඒක සම්මාදිට්ඨිය වෙන්න බැහැ. ඊළඟට තව තැනක කියනවා තව විදිහකට සම්මාදිට්ඨිය. මේ ඒක සම්මාදිට්ඨි සූත්‍රයේ ගලුවෙයි 16 ආකාරයක් තියෙනවා. උපාදිනේ හැම අංගයක් මාර්ගෙන ඒකයි එක සම්පේ නිරෝධයේ උපාදානෙ මොකද්ද උපාදාන සම්පේ මොකද්ද උපාදාන නිරෝධයේ මොකද්ද කියලා තේරුම් ගත්ත කෙනාට සම්මාදිට්ඨිය. ජාතිය මොකද්ද ජාති සම්මුදේ මොකද්ද නිරෝධේ මොකද්ද කියලා තේරුම් ගත්ත කෙනාට සම්මාදිට්ඨිය. වේදනා මොකද්ද වේදනා සම්පේ මොකද්ද නිරෝධේ මොකද්ද කියලා දන්නා නම් සම්මාදිට්ඨිය. එතකොට ඒ එකකින් සම්මාදිට්ඨිය නම් ඒ හැමතැනටම ගැළේ. පස්සේ මොකද්ද? පස්ස සම්පේ මොකද්ද? පස්ස නිරෝධේ මොකද්ද කියලා තේරුම් ගත්තා නම් සම්මාදිට්ඨිය. දැන් අපිට එහෙම තමන්ට කරකලා බලන්න ඕන දැන් සම්මාදිට්ඨිය ඇවිල්ලා කියන්නේ. ඇවිල්ලා නැත්නම් තාම ධර්ම තියෙනවා කොහෙන්ද පුළු. එහෙනම් නැත්නම් ක්ෂණ සම්පත්තිය මගේ වෙනවා. මම දන්නවා කියලා හිතුවොත් නැතුව ගන්නවා කියලා හිතුවොත් එහෙම අපි යමක් ගන්නවා වෙන පුළුවන් එන්නට අපිට ලැබුණ අවස්ථාව මගේ ඒකයි මේකේ පරිස්සම් වෙනවා. එතකොට දැන් අපි ධර්මයේ තියෙන ටික දැන් අර උපමාවත් එක්කම බලන්න ටිකක් දැන් රූපය ගැන අපි අටවිසි රූප කතා කරලාට ඔය කතා කරන්නේ වතුරේ ඉන්න බල්ලගෙන මොකද්ද තත්ත්වය සුද්දස්කේ කතා කරේ වතුරේ හදාගත්තු බල්ලගෙන උපකලාපයෙන් කලේ තක්ෂණ ගැන්නේ නේද? වතුරේ හදපු බල්ලගෙන නම් දැන් අපි තාම සමාධිත්වයට ඇවිල්ලා ගන්න. දැන් හිතන්න ඔය තමන්ට දෙන නැතර ඉන්නවනේ ගොඩක් නේද? ඕන ශරීරයක් කරන් ඔය ටික මෙනෙහි කළොත් එහෙම සමාධිත්වය කියන්න පුළුවන්. යම් කෙසේ නුවණක් එනවා ලෝකෙට ඇවිත් නුවණක් එනවා අනිත් අය නදන්න දේ දැනගන්න. ඇද තමන්ගේ ශරීරයේ අරගෙනත් අපිට නැහැ නේද? මේ ශරීරයේ ඇස්වම් හේතත් නැහැ. ඔබ සතර මහාදතු රූප කලාප චිත්ත සන්දහායි මේ ඇති වෙන නැති වෙන ඔය එකක් වගේ වෙනකට විසින් දෙන්නේ මේක වෙනස් වීමක් තියෙනවා. එහෙමද? මුලින් සඳහන් වෙන උපාදිතී බන්ද මේක රූප කලාපයක් ගත්තොත් අටගැනීමක් තියෙනවා ප්‍රයත්නක් තියෙනවා නැතිවීමක් තියෙනවා. ඊළඟට සූත්‍රයේ එනවා මේ වසංකත ධර්ම කියලා එන්නේ තීනිමානි වික්කවේ සංකතස්ස සංකත ලක්ෂණ යති තුනක් තියෙන අධික්ෂක සංකත දේවල් වල පාදෝපඤ්ඤායති වයෝපඤ්ඤායති තිතස්ස අඤ්ඤතත් අඤ්ඤායති උපාදෝපඤ්ඤායති ඉපදීමක් අඤ්ඤායති කියන්නේ ඒකේ තියනද අපිට දැනගන්න පුළුවන් උපාදෝ අඤ්ඤායති කියනකොට නෑ
හලෝ 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 ඔව් මම රත්නපුරේ ඇවිල්ලා ඉන්නේ.
ඔව් සර් දැන් කොල් එකේ
දැන් YMBA එකේ වැඩසටහනට එන්න මම ඉවර වුණාම කෝල් එකක් දෙන්නද?
ආ සර් මම දැන් දෙන්නම් වතන මේ
පෙට්‍රල් සෙට් දෙකක් තියෙනවා මේ දෙක අතරේදී. හරි රයිට් හරි හරි
එතකොට මේ සංකත ධර්ම වල ලක්ෂණ තුනක් තියෙනවා. මොනවාද? උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්සඤ්ඤතත් පඤ්ඤායති. පඤ්ඤායති කියලා කියන්නේ මොකක්ද? නිකන් හිතන්නේ මොකක් කියලා. ඒකේ දැන් මේසේ ගැන හිතනකොට මේසේ තියෙන ලක්ෂණයක් කියලා හිතනකොට උපාද තිතිබංග කියලා කියනවා. පඤ්ඤායති කියන්නේ පඤ්ඤායති කියලා මේසේ ගාවේ තියෙනවා. අපි දැනගන්න එක අපිට ප්‍රකට කරගන්න පුළුවන් මෙන්න මේ ලක්ෂණ ටික මේ ඉඳේ තියෙනවා කියන මොකද උපතක් තියෙනවා වය කියලා එකක් තියෙනවා තිතස් අඤ්ඤතත්තන් කියලා එකක් ඒක ප්‍රඥාවට නොවනට දකින්න පුළුවන් දේවල් උපාදයක් තියෙනවා වයක් තියෙනවා තිතස්ස තිතස්ස කියන්නේ කිත කියන කාලය තුල තිතියක් තියෙනවා නම් ඒක තුලක් මොකද අඤ්ඤතත් අඤ්ඤතත් වලට පත්වීම ප්‍රකට වෙනවා ප්‍රකට වෙනවා තිත කියලා කියන්නේ බෑ ඒ තිත කාලය තුල අඤ්ඤතත් වලට කායි චිත්තක සංකල්පයක් තියෙනවා නේද ඒක තුලක් තියෙන්නේ වෙනස් වෙනවා අඤ්ඤතත් වලට පත්වීම මේක පඤ්ඤාය ප්‍රකට ප්‍රඥාවට දකින්න පුළුවන් කරුණ. ඒක ඒක ඒකටයි තියෙන දෙකක්ද අපිට ප්‍රකට වෙන එක. ප්‍රකට වෙන එක ප්‍රඥාවට අහුවේ. පඤ්ඤාය. දැන් තාම මතක තියාගන්න මේ මේ ටික ටික මේ ධර්ම දකින්න ගේනවා. හරි. ධර්ම නැති කියන්නේ මුදු වෙරළයි ගන්න ටික ටික ගැඹුරට යනවා. අනේ ඒක දැන් ලෝකෙටයි දින ශරීරයක් තියෙනවා කියන එකේ ඉන්න කෙනා එකමට්ටමකට ගියාම නෑ උතන කොටස් 22 ශරීරයක් නේ කොටස් 22 ඊළඟට තව මට්ටමකට ගියාම කොටස් 32ක් නේ ඒකත් සමාගත් එකක් 10 රූප කලාප දුක රූප කලාප බලන දන්නකට ඔය ටෙස්ලා මේ අද පණුයි එතකොට ඒ සංඥාවේ නේදනවා නේ ඊළඟට රූප කලාප කියලා කොටසක් මේ මෙන්න මෙහෙම ලක්ෂණ තුනක් ඒවයි ප්‍රකට වෙන්නේ තව මට්ටම් මේවා හොඳයි වාගේ නෙමෙයි. හැබැයි මේ ධර්මයේ තියෙන పూర్ව ප්‍රතිපදාව කියලා කොටසක් තියෙන ආරම්භ ප්‍රතිපදාව කියලා. పూర్ව ප්‍රතිපදාවෙන් යම් කිසි ප්‍රඥාව වඩන. හැබැයි ඒක මදි මඟඵල ලබනවා. මඟඵල ලබන ආරම්භ දර්ශනය පටන් ගන්න ආරම්භ ප්‍රතිපදාවට ඒ තන මේ ශරීරයේ රූප කලාවක ගොඩක් මෙහෙම මෙහෙම වෙනස් වීම කියන එක මතක තියාගන්න ලෝකයට දකින්න පුළුවන් දෙයක්. යම් කිසි පරික්ෂණයක් විද්‍යාඥයන්ට දකින්න පුළුවන්. මතක් කරේ පාරේදී පරමාවරෝ මෙහෙම මට්ටමේදී දැක්කෝ නේද? දෙපාරක් එක තැනක තියෙනද වෙනස් වෙනවා ඕවා. මේ ලෝකට ඇති ප්‍රඥාවක් තියෙන කෙනෙකුට තේරෙන දේ දකින්න කොළේ අපලා හැබැයි ඒක ලෝකෝත්තර දර්ශනේ නෙවෙයි තාම ලෝකේ තියෙන දේ මේ විස්තර කරනවා මේක මෙන්න මේ ලක්ෂණ ටිකක් තියෙනවා කියන්නේ ඒක ලෝකේ ඩයි විශේෂ ඥාන ලැබෙනවා නිසා ලෝකෙන් ඈතර වෙන්නේ නෙවෙයි ඒක ලෝකෙන් ඈතර වීමට එන්න අනිවාර්යෙන්ම සම්මා දිට්ඨිය කියන එක එන්න කෙකේ ඥාන සම්පේ ඥාන නිරෝධේ ඥාන මාර්ගය. එතකොට මේ දුක කියන එක දැන් අපි ලෝකෙට ඇවිත් ඉන්න විදිහට දුක නෙවෙයි කියලා හිතාගෙන ඉන්නවා නේද? දැන් දුක නැති කරන්නේ ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. ඒක ඔකට දන්න දුකක් නෙවෙයි. අර මේ වගේ නිකන් දහමකට කරලා බලන්න. මේ දුකයි දුක්ඛ ආර්ය සත්‍යයයි එකක්. බුදු කෙනෙක් කියපුවා පෙරම අසුභියු කාර්ය සත්‍යං කියපු එකද නේ පරණයම දැන් අපි දන්න දුක මොකක්ද ඔයගොල්ලෝ දන්න දුක ඉදදීම දුකයි වයසට එන දුකයි එදවීම දුකයි මරණය එක දුකයි මේ රසය තුන එතකොට ඒ දුක ඥානය නැති දැනගෙන හිටියේ දුක නෙවෙයි. එහෙනම් ඒකට දුක්ඛාර සත්‍ය කියන්නේ මොනවද? පෙරමයි සූපිතු ඥානයක් දුක. ඒක නෙවෙයි. ඒක නෙවෙයි කියලා දෙන්නම් පුළුවන් දැන්. රහත් උනොත් දුක ඉතුරු වෙයිද දුක? ඉදිරියට නැතුව නිරුද්ධ වෙන්න ඕන නැහැ ඒක රහත් වෙනවා කියන්නේ නේ රහත් වෙනවා කියන්නේ දුක ඉවර වෙන්නේ නැහැ දුක ඉතුරු වුණොත් රහත් වෙනවා නෑ ඒක තාක්ෂණික විරුද්ධ නෑ නේද මම ටිකක් පටලවනවා අපි දන්න රහතන් වහන්සේ වයසට ගියාද නැද්ද බුදුරජාණන් වහන්සේ වයසට ගියාද නැහැ? වයසට ගියා. කය වැඩ සිටියා බුදුහාමුදුර වැඩ සිටියා බුදුහාමුදුර ලෙඩ වුණාද නැද්ද පාතන් වහන්සේව ලෙඩ වුණාද නැද්ද පක්කරි ලෙඩ වුණාද නැද්ද ලෙඩ වුණා නම් දුකද නැද්ද දැන් උගලම කිව්වේ ලෙඩ දුකයි දැන් කියන්නේ යාති දුක්ඛ කියලා කිව්වේ අවබෝධ කරගන්න ලෙඩ නම් දුකයි අවබෝධ කරගෙන නැතුව ලෙඩ වුණා තමයි ප්‍රශ්නේ. දැන් ඒක කිව්වේ නැහැ ඉස්සෙල්ලා ලෙඩ වෙන එක දුකයි කියනකොට. අවබෝධ කරගෙන ලෙඩ වුණාම දුකයි, අවබෝධ නොකරගෙන ලෙඩ වුණාම දුකයි කියලා කියන්නේ. ලෙඩ වීම දුකයි කියලා කියන්නේ. මොකද්ද තියනනේ මේ ප්‍රශ්නේ. අර ප්‍රශ්නේ තියනා කියලා දැනගන්න එක මතක තියාගන්න ඕනේ. තාම දන්නවනම් උත්තර දෙන්න. ඉතින් අපි දැන් මේ දැනගත්ත එක හරි කියන්න අපි හදන තර්ක. ඔය රහත් උනාට දුක කොටස අයයි කියලා. තව කොටසක් තියෙනවා නැත්නම් කියන එක දෙක. කියන්න බෑ. ඔව්. ඒක තමයි මෙන්න කියන්නේ ලෝකයාට ඇත්ත නිවේ යාවේ දරන්නේ. අර දරන්නේ ඔරු බොරු. දැන් බල්ලට නම් අර වතුරේ ඉන්න බල්ලා ලෙඩ වෙනවද නැද්ද? ලෙඩ වෙනවා. ඌට බඩගිනි ගෙයි කියන එක මූ දන්නව නේද? එතකොට මේ ලෝකයාට ඇත්ත ඒක. හරි දැන් අපිට මේ බල්ලා මොන මනස් දාසද වෙදඩවල් නැත්තම් ඒක තේරුම් ගන්න නැහැ. තමන්ම බලලට දැන්නේ නැත්තම් තේරුම් ගන්න බැහැ. මම දන්නේ නැහැ කියන දැනට අහුවුත් විතරයි බුදුදහම විරුද්ධයි. අපි දන්නවා කියපු ගානේ බුදු කෙනෙක් ඕනේ නැහැ. කරනවත් තියන්න ඕනේ. තමන් දන්නවා. මතක තියාගන්න බුදු කෙනෙක් පහළ වෙන්නේ අපි නොදන්න දේවල් කියලා කියලා. ඒකයි ආර්ය දර්ශනය. ලෝකෙ නැත්ත නෙමෙයි. ලෝකේ නැත්ත කියන්නේ බොරුයි කියලා දකින දවසට ආර්ය දර්ශනේ පහළ වෙනවා. අනේ ඒ සඳහයි මේ දහම කියන්නේ. දැන් බල්ලා මෙච්චර කල් දැනගෙන ඉතිහිය විශේෂක ඥාන ඔක්කොම බොරු කියන්නේ. මොඩකමට බල්ලෙක් පනව ගත්තා කියුවම. තේරෙනවද? එතකොට අපි ශරීරය ගැන කතා කරන ඔක්කොම බොරු වෙනා නේද අපි මොඩකමට ශරීරයක් පනව කියන කියන දේ. රූප කලාපය අපව මෙහෙම කඩපු ඔක්කොම රූප. මේ විද්‍යාවෙන් හදලා එළියෙන් තියපුව නෑ. මේ ඕක තේරුම් ගන්න ආර්ය දර්ශනය කියනවා. ලෝකයේ ලෝක සමුගයේ තමයි දකින්න පටන් ගන්න තැන තමයි විදර්ශනා ව්‍යාපාරක් වෙන්නේ. එතකන් අපි දැනගන්නේ දැනගැනීම දැක්මක් වෙන්නේ නෑ. එතකොට දැන් ඕකයි අපි දහම හොයන්න ඕන කොතනද කියන්නේ ලෝකයයි ලෝක සමුදයයි තමයි දැන් අපි දන්න ලෝකේ තමයි අර කොටස් කොටකට දෙන්නේ මොනවද රූප චිත්ත චෛතසික අපි ලෝකේ කියන්නේ ඔය ටික ඒක බුදුහාමුදුරුවෝ ටික විස්තර කරනවා අපි දන්න ඒවටත් වඩා ටිකක් දාලා ඒ නොදන්න ටිකකුත් තියෙනවා ඔබ කියන කේම ඈ අපි දන්න හේතු දෙකයි තමයි බුදුහාමුදුරුවෝ 24ක් වෙනවා පටන් ඒක තේරුම් ගන්න තව නුවන් ඕන නැත්නම් අත්‍යප්‍රත්‍ය මොකද්ද විගතප්‍රත්‍ය මොකද්ද ඔවා හරි ගැඹුරු ඒවා ආර්යදර්ශනයේ කියවයි දැන් මේ බල්ලෙක් නැත කියනකොට බල්ලෙක් උපද්දලා තියෙනවා මෙතන අලියෙක් නැත කියනකොට අලියෙක් උපද්දලා මොකද මේ අත්‍යප්‍රත්‍යයෙන් හටගන්නේ තේරුණා ඔව් ඒ ලෝකෙ නිදිලා නැහැ හරි කතා දැන් දොහ වෙනවා එක මේක දකින්න උදව් කරගන්නකොට ඒක අපිට මට සංග්‍රහයෙන් නම් මොකද කරන්නේ? එහාට යනවා පිටකට යනවා. අභිධර්මයේ වැරදී කියන එක නෙවෙයි. අභිධර්මයේ තමයි ධර්ම තියෙන්නේ. ඔය අපි දකින්නේ ලෝකෙට ඇවිත්. ඒක තියෙන්නේ අවදර්ශනේ ඇති කරගන්න.
එතන කවුරුත් කෙනා ඒක දන්නවද?
අර දර්ශනේ තමයි සමාධි
කියන්නේ කෙනා සාමාන්‍ය පුතග්ජන පුතග්ජනයට පොඩක්
පුතග්ජනය අභිධර්මයේ ලෝකෙට ගන්න. ලෝකෙ තියෙන ඒවා මේ කියන්නේ. හැබැයි අර දර්ශනේදී ලෝකෙ ඉතර පැත්තට ඒක යොදා ගන්න
පුළුවන්. ඒ කියන්නේ මේ ඥාන පහළ වෙච්ච එක නේ.
ඔව්. ඒකට අපි මේ ඥාන පහළ කරගන්න තමයි ඉගෙන ගත්ත ටිකක් උදව් කරගන්න ඕනේ. ඒක පාඩු වෙන්නේ නැහැ. ඒකට දැන් ඒකයි මම කියන්නේ දැන් චිත්ත වීර්ය විස්තර කරලාට ඔතෙන්ට එන්නේ නැහැ. ඒක තේරුම් ගන්න. ඒකිට ඉගෙන ගන්න අපි තව දෙයක් සඳහා. අන්න ඒකයි ඒක දෙකට කුමක් සඳහාද මේ ටික කරන්නේ. රූප චිත්ත චෛතසික ඉගෙන ගන්න මොකටද? ඒවයි මෙතනනේ. ඒක සංකතයි. සංකත ධාතුක පාර. අසංකත කියන්නේ උපදින්න බෑ. ඇයි උපදින්නේ නැත්තේ හේතුප්‍රත්‍ය? යෙදෙන්නේ. මේ උපදින්න යම් කිසි හේතුප්‍රත්‍යක් තිබුණා නම් අන්න ඒක නොයෙදෙන තැන තමයි අසංකත කියන්නේ. නොයෙදෙනවා. හරි. ඒකමයි පටිච්ච සම්පදාය කියන්නේ. ඉමස්මේ සති ඉදං හෝති. මේ ඇති කල්ලි මේවි. ඉමස්මෙන් අසති ඉදං නහෝති. මේ නැත්තම් මේ නහෝති. නමුත් කියන්නේ නෑ නෙමෙයි හට එක දිගම නෑ ඒක ගැන කතා කරන්න විදිහක් නෑ එත හෝ නැති කියලා කතා කරන්න බෑ මොකද එක දිගම නෑ අදාල හරි ඒ පටිච්ච සමුප්පාදය දකිනකොට එතන එක කතාවක් අදාල නෑ ඒ ඔක්කොම බොරු ඒ ලෝකයට ඒක ලෝකයට ඇත්තට ඒකයි බොරු ඔබත් යනවාද නැද්ද කියන කතාව ඒකට ගෙනීම තේරුමක් නැහැ. දැන් වතුනේ බලලා ඉන්නවද නැද්ද කියන කතාව තේරුමක් නැති කතාවක්. අතුරු බැලුවෙක් ඉන්නවා කියන එක කොහොමත්ම බොරුව කියලා අපි දන්නවා. වතුරු බැලුවෙක් නැහැ කියන එක ඉතින් අදාළ නැහැ මේ ඉපදිකන්නේ ඒක බලලා අපිට නොතේට දන්නේ නැහැ නේද? එකක් මොකටද කමන්නේ? ඒ දෙකම අදාළ නැහැ මේ දර්ශනේ තියෙන එක. මොකද්ද දර්ශනේ? මේ ඇතිකල් දෙන්නේ මේ මාර්ගයේ මොඩලම තියෙන කමතුරි බඳවල තියෙනවා. එච්චරයි. සමුදේ දුක් නැත්තව කතා එකක්වත් අදාළ නැහැ. මොකද බලන්න උපදින්න හේතු නැහැ. නේද? අන්න ඉපදුවොත් මේ ඉන්නවද නැහැ කියන්නේ. ඒ උපදින්න මොඩලකට අවිද්‍යාව කරපු සංකාරයක් නේ අවිද්‍යාව යෙදුම් නැත්තම් සංකාරයේ යන කියන කොහොම අදාළ නැහැ කියන එක දෙන්න අදාළ නැහැ අපේ ආර්ය දර්ශනයට අදාළ නැහැ ලෝකේ ආකාර කරන දේවල් හයි ලෝකේ උපදින්නේ අවිද්‍යාව තිස්සේ තලේ උපදින්නේ අවිද්‍යාව ඒක තිස්සේ තලේ කරන විස්තර එකක්වත් ඒ නිවනට අදාළ නැහැ ඒ වෙන්නේ ඊතර වෙන එකයි නිවන් මාර්ගය. એટલે ඒක තේරුම් ගන්න දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධේ ඥාන, මග්ගේ ඥාන. දැන් නිරෝධේ ඥානම් කියන්නේ මොකක්ද? සමුදය යෙදුම් නැත්නම් නිරෝධය. බලලා කිව්වම හිතන්නක සමුදය යෙදුනත් නේ. බලලා කියන ලෝකේ තියෙන මොඩකම යෙදුනත් නේ. මොඩකම යෙදුනත් නේ. එතීම අදාළත් වෙන්නේ ඉඳලා උපදින. අන්න ඒකට නිරෝධය. හරි. එතකොට ඒ නිරෝධය කියන්නේ දැන් ඔය ඇතිගෙන නැතිගෙන වෙනස් වෙන කතා නෙවෙයි. ඒවත් කතා කරන්න බැරි ස්වභාවය තමයි නිරෝධය. ඒවත් අදාළ නැහැ. නිරෝධය. නිරෝධය කියන එක මේ ඉරහත තාරකාවව පිටින්න්නේ. එතන දෙකක් තන්නේ දෙකක් තමයි වෙන්න තේරුම් ගන්න ඕන නිකන් පොතේ ඕක නොදන්න කෙනාට කොහෙත්ම දෙත්තේ දෙත්තම තමයි කියන්නේ මොකද්ද කියලා හිතාගන්න. දැන් බල්ලා ඇවිල්ලා කියනවා මම බල්ලේ දැක්කා දැක්කා විතරයි. දෙත්තේ දෙත්තම අපිට කියනවා මං කෙනෙක් දැක්කා දැක්කා විතරයි. දෙත්තේ දෙත්තම නෑ. අර ලේනා කෑ ගහනවා කියනවා මං අහුවා විතරයි ඒ ගැළවීමක් නම් නැහැ. ඔය දෙකම කරන්නේ නැතුව කරන්නට ගැටි වෙලා තියෙනවා. නොකර ඉන්නේ නැතුව ඕනවට වඩා ළඟවන්නේ. අන්නේ එහෙම දෙයක් මේ බුදු කෙනෙක් පෙන්වලා දෙන මාර්ගයේ ලක්ෂණත් එනවා. තත් මාර්ගය අපි එක පැත්තකින් අහලා තියෙන ආරේෂ්ඨාංගික මාර්ගය නේද? ඒක ආර්ය සම්මාදිට්ඨියෙන් එන ඒ ලෝකෝත්තර මාර්ගය. සම්මාදිට්ඨිය මොකක්ද කියලා ඒක හදා ගන්න. ඊළඟට ඒකායන මාර්ගය කියලා දෙයක් දෙන්නවා නේද? ඒකායන වාදික කරේවන් දුසත්තානි සුද්ධිය. යදිකං චත්තාරෝ සතිපට්ඨාන කියලා එකක් වෙනවා නේද? එහෙනම් මොනවායි බුදු කෙනෙක් දේශනා කරපු ඒ කායන මාර්ගය ගැන හොයන්න වෙනවා. ඒකත් අපිට තනියෙන් හොයාගන්න පුළුවන් එකක් නම් නෙවෙයි. ඥාන සම්පත්තියෙන් අපිට ලැබුණ වාසනාව. හරි. හොඳයි. ඒක අපි කතා කරන්න පොඩි විවේකයක් ගන්න ඕනේ නේද? මහන්සි වෙලී. විනාඩි 10කට විතර විවේකයක් ගන්න. පොඩ්ඩක් නැගිටිනවා.